මීළඟට ගරු රෝහන් දිසානායක අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, 2024 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ජනාධිපතිතුමා විසින් ගෙන මේ සභාවේ සාකච්ඡා කරන මේ වෙලාවේ විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මාට අදහස් දක්වන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. ඊටත් වඩා සතුටු වෙනවා මාන්න පෙරම මන්ත්‍රීතුමා අන්තවාදී නොවී මේ අයවැය ලේඛනයේ තිබෙන සාධනීය ලක්ෂණ ගැන එතුමා කතා කිරීම සම්බන්ධයෙන්. මොකද අපි දැක්කේ බොහෝ පක්ෂයේ මන්ත්‍රීවරු අන්තවාදී ලෙස විපක්ෂය සැබෑ විපක්ෂය බව පෙන්නුම් කරමින් ඔවුන් සාකච්ඡා කළේ මේ අයවැය විවාදය තුළ පහුගිය දින දෙක තුන. අද අපි දැක්කා එතුමාගේ ඒ අදහස් ඉදිරිපත් කිරීම තුළ මේ සාධනීය ලක්ෂණ වර්තමානයට උචිත රටයි ඉස්සරහට ගෙනියන්න පුළුවන් ලක්ෂණ ජනතාවට මේ අයවැයෙන් යම්කිසි දෙයක් වෙලා තියෙනවා කියලා විල්ලා මාන්න පෙරම මන්ත්‍රීතුමා අදහස් ඉදිරිපත් කිරීම ගැන මම ඉතාම සතුටු වෙනවා. විශේෂයෙන් මන්ත්‍රීතුමනි, මුලාසනේ මන්ත්‍රීතුමනි කිව යුතු කාරණයක් තියෙනවා. පහුගිය 2019 ගත්තාම පාස්කු ප්‍රහාරය, ඊට පස්සේ කොරෝනා වසංගතය වැනි ගැටලු සහගත කාලයක් එක තමයි අපිට පහුගිය කාලේ ගත කරන්න සිද්ධ වුණේ. ජනාධිපතිතුමා අයවැය ලේඛන ඉදිරිපත් කරන වෙලාවේ මම හිතන්නේ මේ රටේ තිබුණු තත්ත්වය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක අපි මුළු රටේම දන්නවා. හැබැයි මම දකින එක දෙයක් තියෙනවා, මේ අයවැය ලේඛනය මේක අදහස් හොඳයි, මේක යෝජනා හොඳයි, හැබැයි මේව ප්‍රායෝගිකව කරන්න බෑ කියන දේ තමයි විපක්ෂ මන්ත්‍රී උන්ගක් වෙලාවට කිව්වේ. අදහස් හොඳයි කියනවා, යෝජනා හොඳයි කියනවා, හැබැයි මේව ප්‍රායෝගිකව කරන්න බෑ කියලා. මුලාසනේ මන්ත්‍රීතුමනි, මම එකක් කියන්න ඕනේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බාරගන්න බැරි ඒ අභියෝග මේ රටේ ඈත දුෂ්කර ගම්දනවල ඉන්න ජනතාව බාර අරගෙන මේ අයවැය ලේඛනයත් එක්ක කටයුතු කරන්න ඔවුන් සූදානම් කියන එක මම මෙලා මතක් කරන්න ඕනේ. නාගරික ජනතාවට නිවාසවල අයිතිය ලබා දෙනකොට නාගරික ජනතාව ඒකන සතුටු වෙනවා. ගමේ ඉන්න ජනතාවට ඉඩම්වල අයිතිය නැති ජනතාවට ඉඩම්වල අයිතිය ලබා දෙනකොට ඒ ජනතාවකින් සතුටු වෙනවා. සතුටු වෙනවා පමණක් නෙමෙයි, ඔවුන් ඉස්සරහට ඇවිල්ලා ඔවුන්ගේ වගකීම් ඉෂ්ට කරන්න කටයුතු කරන, නිෂ්පාදන හා සේවා ආර්ථික ඉස්සරහට ගෙනියන්න. ඒක විපක්ෂයට බෑ. හැබැයි ගමේ ඈත දුසර ගම්මානවල ඉන්න ව්‍යවසායකයට, ගොවියට, කම්කරුවට ඒ වගකීම ඉෂ්ට කරන්න ඔවුන් සූදානම් කියන එක අපි මේ වෙලාව මතක් කරන්නේ මුලාසනේ මන්ත්‍රීතුමනි. ඒක තමයි සැබෑ තත්ත්වය. ඒ නිසා මම දකින්නේ ගරු ජනාධිපතිතුමා විසින් මේ ඉදිරිපත් කරන ද අයවැය මේ රටේ ශ්‍රී ලාංකීය සමස්ත දේශයේ අංශක 360ම ආවරණය කරන ලද ඉතාම හොඳ අයවැයක් වශයෙන් තමයි මම මේ අයවැය දකින්නේ. මේක පොළවේ ස්පර්ශ කරන, පොළවේ අවුව වැස්ස උලඟ පින්න මේ හැමදේම ස්පර්ශ කරපු ජනතාවගේ දහඩිය සුවඳ අවබෝධ කරගත්ත අයවැයක් වශයෙන් තමයි මම මේ අයවැය දකින්නේ මුලාසනේ මන්ත්‍රීතුමනි. විශේෂයෙන් කියන්න ඕනේ, එතුමා කිව්ව විදිහටම රුපියල් 10,000කින් වැටුප් පැඩි කිරීම, ඒ වගේම විශ්‍රාමිකයන්ට රුපියල් 2,500ක දීමනාව පැඩි කිරීම, ඒ වගේම ආබාධිත දීමනාව පැඩි කිරීම, වකුගඩු මේ ආදී වශයෙන් අසනීප තත්ත්වයෙන් පෙළෙන ඒ ජනතාවගේ ලබා දිය යුතු රජයක් මගින් ලබා දිය යුතු දීමනාව ලබා දීම, අස්වැසුම සම්බන්ධයෙන් ලබා දෙන දීමනාව වැඩි කිරීම, මම හිතන ලක්ෂ ගණනාවකට ඒ මුදල් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි දකින දේ තමයි මේ අයවැය ලේඛන වසරෙන් වසර අපි ඉදිරිපත් කරනවා. තිබෙන සෑම ආණ්ඩුවක්ම ඒ වකවානුවේ තිබෙන රජයන් මේ අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන අයවැය ලේඛනේ ප්‍රායෝගික බවට පත් කළා, ඒවා සාර්ථක බවට පත් කර ගැනීම අපේ හැමෝගේම වගකීම. මගේක ජනාධිපති ලේකම්තුමාගේ ඉඳලා සෑම රාජ්‍ය නිලධාරියෙක්ම මේ රටේ දේශපාලන වශයෙන් හැම ආයතනයක්ම සාමාන්‍ය හැම ජනතාවක්ම ව්‍යවසායකයෝ මහ පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ අපි ඔක්කොම වගකීමක් මේ අයවැය ලේඛනයේ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමු. නැත්නම් මේ අයවැය ලේඛනයේ ජනාධිපතිතුමාගේ කියලා විසිකලා දාලා කටයුතු කිරීම නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මන්න පිරිමන්තම හොඳ කතාවක් කිව්වා. මේ ගැන ෆලෝඅප් ප්‍රෝග්‍රෑම් එකක් අපි පසුවිය ප්‍රම් කිරීමක් කරන්න ඕනේ කියලා. මම හිතා ඒක තමයි වැදගත් වෙන්නේ. විපක්ෂයේ වශයෙන් ආණ්ඩු පක්ෂයේ වශයෙන් අපි ඒ මැදිවි ප්‍රම් පෙරවි ප්‍රම් මැදිවි ප්‍රම් පසුවිය ප්‍රම් අපි කිරීමේ වගකීම අපි බාර ගන්න ඕනේ. අපි මාස 3න් කාර්තුවෙන් කාර්තුවට මේ කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ, අපි කල්පනා කරන්න ඕනේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. ඒ නිසා විශේෂයෙන් මම කිව යුතු කාරණයක් තියෙන මෙතනදී. පසුගිය 2021 වර්ෂයේ ආර්ථිකය 7.3% හැකුළුන අවස්ථාවක් අපි දැක්කා. 2023 වර්ෂයේදී ආර්ථිකය 2% හැකිලා තිබුණා. අවුරුදු 22 7.3%, 23 2%. 2024 වෙන විට 1.8% ආර්ථිකයේ වර්ධනයක් වේ ඇති කියලා පුරෝකථනය කරනවා. 2021 අප්‍රේල් මාසෙ වෙනට අපේක්ෂිත 2022 අප්‍රේල් මාසෙදී අපිට තිබුණේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 24ක්. අද වෙන විට ඒ ඩොලර් සංචිත ප්‍රමාණය විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 3.5 දක්වා වර්ධනය කරගෙන තිබෙනවා. ඉතින් මම හිතනවා පසුගිය කාලයේදී ගරු ජනාධිපතිතුමා විසින් අපි දැක්කා තෙල් පොලින් තිබුණා, ඉන්ධන පොලින්, ගෑස් පොලින් තිබුණා. මේ තත්ත්වය වෙනස් කළා මේ රටට ජනතාවට යම්කිසි අස්වැසිල්ලක් ලබා දෙන්න එතුමා කටයුතු කළා. මම හිතනවා ඒක ඉතා වැදගත්. ඉතින් ඒ නිසා තමයි අපි ආර්ථික වර්ධනයක් අපි දකින්නේ. ඒ වර්ධනය දකින්නේ ඒ පෝලිං නෑ කියන එකෙන් පමණක් නෙමෙයි, කැඩපතක් වගේ මේ තියෙන ඉලක්කම් වලින් අපි ඒක දකිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2023 එළඹි එකඟතාවයේ අනුව දේශීය ණය ප්‍රතිගත කිරීම පිළිබඳව මම හිතන එදා අපි කතා කළා. විදේශ ණය ප්‍රතිගත ව්‍යුහගත කිරීම පිළිබඳව මේ වෙනකොට සාකච්ඡා කරමින් තියෙනවා. ලබන වසරේදී ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4127ක්, හැබැයි වියදම රුපියල් බිලියන 6978ක්. අයවැය හිඟිය 8%කින් පමණ පහළ මට්ටම පවතිනවා. මේ වන විට මුදල් අච්චු ගැසීමේ ඒ වැඩපිළිවෙළ මුදල් අච්චු ගැසීමත් නතර කරලා තියෙන ඉදිරියේදී රජයේ වියදම් කළමනාකරණය කිරීම සිදුවන්නේ රජයේ උපයන ආදායම් වලින් පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයට අනුව ආදායම් මෙපෙම විශේෂ කරුණකි. පසුගිය මාස 16ක කාලය තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර සාධනීය ප්‍රතිඵල ලබාගෙන ඇත. ආර්ථික ශක්තිමත් කර ගැනීම සඳහා යෝජනා 85ක් මෙම අයවැය තුළින් හඳුන්වා දීම ඉතා වැදගත්. කෘෂිකර්ම භාණ්ඩ අපනයන කිරීම පිළිබඳ මම පසුගිය දවසක මුලාසනයේ මන්ත්‍රීතුමනි, මම මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මම කල්පනා කළා අපි මේ කතා කරනවා වගේම අපි ප්‍රායෝගික අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ කියලා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ඉන්න ව්‍යවසායකින් පසුගිය දවසක මම ආසියානු ක්‍රීඩා උළෙලට හන්ජොන් නගරයට චීනට ගිය වෙලාවේ මම එහෙ චම්දු කියන ප්‍රාන්තයේ මගේ තියෙන හිතවතෙක් සමග එකතු වෙලා අපි ගිවිසුමක් අත්සන් කළා. මේ රටේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේ නිෂ්පාදන, කෘෂි නිෂ්පාදන, පළතුරු, එළවලු, එවැගේම සුළුපණන භෝග නිෂ්පාදන විදේශගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ කියලා. අපි දැකපු දේ තමයි මුලාසලේ ගරු මන්ත්‍රීතුමනි, මේ විදේශීය මේ නිෂ්පාදන විදේශගත කිරීමේදී අපිට තියෙන ගැටලු මොකද්ද? මේවා ඉටි බෑග් එකක දාලා අපි යවනවද, නැත්නම් පොහොර උරේක දාලා අපි මේවා යවනවද කියන ප්‍රශ්නේ මතුනහම මම හිතනවා ලෝකයට අපේ බඩු නිෂ්පාදන යැවීමේදී ආකර්ෂණීය සැකසුම්, ආකර්ෂණීය පැකටින් සිස්ටම් එකක් අපි ඇති කරගන්න ඕනේ කියලා. ඒ අනුව අපි අපේ නිෂ්පාදන මාතලේ දිස්ත්‍රික්කයේ සුළුපණන් අනන්ත ප්‍රමාණ තියෙනවා. විශේෂයෙන් කරඳඹුංගු කරාමුලට සාදෙක්ක වසාවාසී භාගයෙන් ලෝකයේ හොඳම මැණික් මාතලේ දිස්ත්‍රික්කය අපි නියෝජනය කරනවා. ලෝකයේ හොඳම මැණික් අපි ඒවට වැලියු වැඩඩ් වටිනාකම් එකතු කිරීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම ග්‍රැෆයිට්, රනයිට්, ඉල්මනයිට්, ඩොලමයිට්, ෆෙස්පාර් වගේ ඛනිජ සම්පත් අපිට තියෙනවා. ඒ වගේම මිරිස්, එළවලු.
ඔබතුමා තව ඇත්ත විනාඩි 2ක් කාලය.
මට කීයද වෙලාව තියෙන්නේ?
විනාඩි 12.
මේ නිෂ්පාදන තියෙනවා. මේ නිෂ්පාදන විදේශගත කිරීම නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා. මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරලා ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන්නත් අද වැඩ පිළිවෙල සකස් කරමින් තියෙනවා. ඒ වගේම මුල් අසලේ ගල් මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මම කියන්න ඕනේ මම නියෝජනය කරන ක්‍රීඩා අමාත්‍යාංශය ජනාධිපතිතුමා ඉතා වැදගත් යෝජනාවක් කළ තිනවා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල. ඒ පිළිබඳව යාන්ත්‍රණය අපි දැන් සකස් කරලා තිනවා. මම පෞද්ගලිකව මැදිහත්ලා ඒ යාන්ත්‍රණය සකස් කරලා තිනවා. අපේ ගරු අමාත්‍යතුමාත් ඒ සම්බන්ධව කතා කරයි. විශේෂයෙන් ඒ පාසල් ක්‍රීඩා සංවර්ධන වැඩ පිළිවෙල හැම සමස්තයක් වශයෙන් ගත්තාම මම දේශපාලන කරන කෙනෙක් වශයෙන් අපේ රටේ ආසන 160ක් තියෙනවා නම් ඒ ආසන 108 දිස්ත්‍රික්ක 25 පළාත් 9 මුළු රටම එක රටක් වශයෙන් එක එක එකක් වශයෙන් ගත්තාම හැම දිස්ත්‍රික්කයකම නියෝජනය කරන ඒ පාසල් ක්‍රීඩකයෝ අරගෙන සංජිත අරගෙන ඉදිරි අනාගතයේදී මේ රටේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල අද ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූලික අඩිතාලම අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම ජාතික යෝන් සේනාංකය අපේ තියෙන යෝන් පාර්ලිමේන්තුවක් මේ රටේ යෝන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 360ක් පමණ පසුගිය දවසක මම මේ සැසිවාරයකට සහභාගී වුණා. මම මේ සභාවේදී යෝජනා කරන ජනාධිපතිතුමාටත් මම මේ යෝජනාව කරලා තිනවා. විශේෂයෙන් මේ යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනාගතයේදී මේ රට බාරගන්න ඉන්න තරුණ පිරිසක් වශයෙන් ඔවුන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙන්න, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙලා ඔවුන්ගේ ප්‍රයෝජනය අපේ රට වෙනුවෙන් ලබා ගන්න ඒ තරුණ පිරිස මම හිතන්නේ ඒ පහුගිය කාලේ අරගල කාලේ දැක්කේ ඒ තරුණ පිරිසගේ යෝජනා අදහස් සමහරට ඒ යෝජනා අදහස් පසු කාලින විනාශ කරන්න යම් යම් දේශපාලන මතිමතාන්තර උතුර ඇවිල්ලා ඒවා විනාශ කළා. හැබැයි ඒ තරුණ තමයි යෝජනා මේ තුරට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම යෝජනා කරන්නේ. ඒ නිසා විශේෂයෙන් ජනාධිපතිතුමාගේ මේ අයවැය ලෝකන යෝජනා බාරගෙන මේ ක්‍රියාත්මක කරන්න අපේ ආණ්ඩුපක්ෂ රජය කටයුතු කරනවා. විපක්ෂයකට සූදානම් නැහැ. හැබැයි මේ රටේ ජනතාව ඒ වගකීම ඉෂ්ට කරන්න සූදානම්. ඒ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් අපේ වගකීම ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා කියන ප්‍රකාශය මේ වෙලාවේ කරනවා මූල අසලේ ගල් මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මීළඟට ගරු සශීන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 15 කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි. අද අපි ලබන වසර සඳහා රජයේ ආදායම හා වියදම පිළිබඳව සාකච්ඡා කරන මොහොතක මම සන්තෝෂ වෙනවා විපක්ෂයක් හැටියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ වූ විවේචනත් සමග සමංගයේ අදහස් ඉදිරිපත් කරන අතරතුරදී මේ අයවැය පිළිබඳව ප්‍රශංසාත්මකව සාකච්ඡා කරන්න වගකීම ඉටු කරන ලෙස. රටක අයවැයක් කියන්නේ අපි කවුරුත් දන්නවා ලැබෙන ආදායම වියදම් කරන ආකාරය හා නැවත ආදායම් ලබන ආකාරය පිළිබඳ කියවෙන වාර්තා. අයවැයකින් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ට සහන, ප්‍රතිලාභ, සංවර්ධනය, දියුණුව, ඒ වගේම රටේ හෙට දවස අදට වඩා හොඳ වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන තමයි මේ අයවැයක් දිහා බලාගෙන ඉන්නේ. අපි ඉතිහාසයේ දන්නවා අයවැයක් ඉදිරිපත් කරනකොට මුදල් අමාත්‍යවරයා රටේ ජනතාව මේ පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් අහගෙන ඉන්නවා. අඩු වෙන්නේ මොනවද, වැඩි වෙන්නේ මොනවද, මොනවද කරන්න හදන්නේ. රජයක් හැබැයි රජයක් එහෙම නැත්නම් ආණ්ඩුවක් 100% රටේ ප්‍රශ්නවලට විසඳුම් අයවැයක් හරහා ලබා දීමට සමත් වෙලා නැහැ. එහෙම කරන්නත් බෑ. ඉටු කරන්න පුළුවන් තරමට වඩා ජනතාවගේ බලාපොරොත්තු වැඩි. මේ සියලුම බලාපොරොත්තු පිළිබඳව අපි දන්නවා 70 ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැය. 77 ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැයන් පිළිබඳව. 89, 94, 2005, 2015 ආදී වශයෙන් විවිධ වූ යෝජනා මේ ගරු සභාවේදී ඒ ඒ මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරා. මේ සියලුම අයවැයන් හරහා ලැබෙන ආදායම් වියදම් කරන ආදායම වියදම් කරන ආකාරය හා නැවත ආදායම් ලබන ආකාරය ගැන තමයි කතා කරන්නේ. ජනතාවට ලබා දුන්න සහන අනන්තයි, අප්‍රමාණයි. වැඩිපුරම යෝජනා ආවේ නිකං දෙන දේවල් ගැන. ඒ ආණ්ඩුවල ප්‍රතිපත්ති අනුව වඩවඩාත් සුබ සාධනය සඳහා අයවැය අවධානය යොමු වුණා කියලා කිව්වොත් නිවැරදි. අය සහ වැය අතර තියෙන පරතරය පිළිබඳව අවධානය යොමු කළා අඩු වුණා කියලා කෙනෙක්ට හැඟෙන්න පුළුවන්. ඒ නිසා තමයි 1977න් පසුව ඉදිරිපත් කළ හැම අයවැයක්ම ඍණ අගයක් පෙන්නුම් කළේ. පාස්කු ප්‍රහාරයත් සමග රට අරාජික වෙලා කොරෝනා වසංගතය නිසා ආර්ථිකය කඩාගෙන වැටුණත් රටේ ජනතාවට අවශ්‍ය එන්නත් ලබා දෙමින් එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කරා. සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් නතර වෙලා කර්මාන්ශාලා වසා දමල, වරාය ගුවන්තොට පොළවල් වහලා දමල, සියලුම ආදායම් මාර්ග නතර වෙනවත් සමග රටේ ආර්ථිකය ඉතාමත් නරක අතට හැරෙන්න පටන් ගත්තා. එදා හිටපු මහ බැංකු අධිපති අපිට මතකයි 2019 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා මේ පිළිබඳව ඉතාමත් පැහැදිලිව අර්ථකථනය කරා. ආර්ථිකය මූණ පෑමට යන භයානක තත්ත්වය පිළිබඳව එතුමා පැහැදිලි කරා. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ලබා ගැනීමට නොහැකි වෙන තරමට රට අරාජක වුණා. රටේ ජනතාව අරගල කරන්න පටන් ගත්තා. රටේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුණා. මේක දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට වුණ දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදයට උපරිමයෙන්ම ගරු කරන දේශපාලන පක්ෂයක් ලෙස ඒ කටයුත්ත සිදු කරන්න සිදු වුණා. ඒ නිසා අද වර්තමානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රටේ වගකීම බාර ගන්න වුණා. අද අපි පක්ෂයක් ලෙස සන්තෝෂ වෙනවා එදා අපි ඒ සියලු දෙනාගේම කැමැත්ත පරිදි ගත්ත තීරණය ගැන. නමුත් ඒකේ තේරුම ගන්න සියලුම තීරණවලට අපි එකඟ වෙනවා කියන එක නෙමෙයි. රටට හොඳක් කරන සියලුම තීරණවලට අපි එකඟ වෙනවා වගේම එහෙම නොවනවා නම් ඒවට විරුද්ධ වෙන්නත් අපි පසුබට වෙන්නේ නැහැ. ආණ්ඩුවේ හිටියත් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියටත් අපි මේ තීන්දු තීරණ ගන්නේ ජනතාව අපිට ලබා දුන්න වරම අපේ ප්‍රතිපත්තීන් අනුකූලව බව තාමත් පැහැදිලිව මේ අවස්ථාවේ කියේ. මේ අයවැයෙන් අපිට එකඟ වීමට නොහැකි කාරණා තියෙන නිසායි මේ අවස්ථාවේ මම සඳහන් කළේ. රජයේ දේපල විකුණනවට අපි විරුද්ධයි. එක එක්කෙනාට රජයේ දේපල විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් රටේ තියෙන තත්ත්වය හොඳට අවබෝධ වෙන නිසාම පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ව්‍යාපාර ලාභ ලබන ආයතන බවට පත්කිරීම පිළිබඳව අපේ කිසි ගැටලුවක් නැහැ. නමුත් රාජ්‍ය දේපල විකුණනවා දමනවාට අපි කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. වැදගත්ම කාරණය වෙන්නේ මේ අයවැය හරහා ඉදිරිපත් කරන යෝජනාවලින් රට කොහාටද යන්නේ කියන එක පිළිබඳව පක්ෂ විපක්ෂ අපි එවැගේම රටේ ජනතාව අවබෝධ කරගට යුතුයි. නිවැරදි දිශාවට රට හරවන්න නම් අපි ගත යුතු පළමුණ පියවර තමයි අධ්‍යාපනය කාලෝචිත කිරීම. නිර්මාණශීලී දරුවන් බිහිරි කිරීම. ඒකට අවශ්‍ය පසුබිම මේ අයවැය යෝජනාවේදී යෝජනා වෙලා තියෙනවා. නව නිර්මාණ සමග දියුණු වෙන ගෝලීය අධ්‍යාපන ක්‍රමවේදයට ගැළපෙන තරගකාරී දැනුමකින් පරිපූර්ණ දරුවන් හදන්න අවශ්‍ය වෙනවා. යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයන් වලින් අපි ඉවත් වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ සඳහා අඩිතාලම දැමීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් පෙරලිකාර තීරණ ගැනීම පිළිබඳව මම පෞද්ගලිකව සන්තෝෂ වෙනවා. රැකියාව වෙළඳපොළට අවශ්‍ය උගතුන් බිහි කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. රැකියාවක් හොයාගන්න බැරි උපාධියක් දීලා දරුවන් අනාථ වෙනවා. තමන්ගේ උගත්කමින් කාටවත් අතපාන්නේ නැතුව රැකියාවක් හොයාගන්න, ඒ රැකියාව ගෞරවාන්විතව කරන පසුබිම අපි රජයක් ලෙස අපේ අනාගතය අපේ දරුවන්ට හදලා දෙන්න අවශ්‍යයි. එහෙම නැති වුණාම තමයි විශ්වවිද්‍යාල දරුවන් උපාධිය කරලා අවුරුදු 3ක් අවුරුදු 4ක් විශ්වවිද්‍යාලවල තමන්ගේ කාලය ගත කරලා රැකියාව හොයාගන්න බැරි වුණාම, ඉගෙන ගත්ත දේ පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැති නිසාම රජයට විරුද්ධව පාරට බහින. මේක දිගින් දිගටම වෙන නිසා මේ පිළිබඳව තීරණ ගැනීමට හොඳම කාලය ඇවිල්ලා තියෙනවා. මේ වගකීම ඉටු කරන්න ගරු ජනාධිපතිතුමා උත්සාහයක් ගන්න බවක් අපිට පේනවා. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීම සඳහා දිරිමත් ක්‍රමවේදයක් විධිමත් ක්‍රමවේදයක් සකස් කරලා නීති රීති පැනවීම තුළින් උසස් පෙළ සමත් වෙන සෑම දරුවෙකුටම උසස් අධ්‍යාපනයක් විශ්වාසිකින් යුතුව කිරීමට අවස්ථාවක් උදා වෙනවා. ලොව පිළිගත් විශ්වවිද්‍යාල වලට මෙරට ඔවුන්ගේ විශ්වවිද්‍යාල පිහිටවීමට අවස්ථාව ලබා දීම තුළින් අධ්‍යාපනය හා එහි යන්වෙන විෂයන් වලට තරඟකාරීත්වයක් ගොඩනැගෙනවා. ඒ තරඟකාරීත්වය රාජ්‍ය නොවන පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පමණක් නෙමෙයි රජයේ විශ්වවිද්‍යාලට පවා මේ තරඟකාරීත්වය එකතු වෙනවා. අනාගතයක් තියෙන හොඳම හා වටිනාම විෂයන් දරුවන්ට ඉගැන්වීමට මේ සියලුම විශ්වවිද්‍යාල නිකම්ම පෙළ ගැහෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය, එවැගේම ජාතික ආධුනිකත්වය හා කාර්මික පුහුණු කිරීමේ ආදී ආයතන ඒකාබද්ධ කරලා වෙනමම ජාතික කොමිසමක් පිහිටවීම ඉතාමත් වටිනවා. අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තබන ඒ ලබා දෙන අවධානය වගේම වෘත්තීය අධ්‍යාපනයට ලබා දීම ඉතාමත් වැදගත්. මොකද මේ හරහා විදේශ රටවල්වල රැකියා කිරීමේ අවස්ථාවන් අපේ දරුවන්ට ලබා දෙනවා. ඒ වගේම විවිධ වූ අධ්‍යාපනයක් ලබා දෙන ආයතන එක අධීක්ෂණයක් යටතට පත් කරලා වගකීම බාර දීම ඉතාමත් වටිනවා කියලා මම විශ්වාස කරනවා. මේ මගින් දරුවන්ට ලබා දෙන්නේ කුමන ආකාරයක අධ්‍යාපනයක්ද කියලා අධීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් හැදෙනවා, පහසුකම් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපනය ලබන්න ධෛර්යයක් කිරීමට අවශ්‍ය තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. සහනදායි ශිෂ්‍ය ණය ලබා දීම, එවැගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා බලවත් නීති රීතිමාලාවක් සැකසීම, ඒවා ඉතාමත් වටිනවා. මොකද අද වෙනකොට පෞද්ගලික රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආයතනයක් හැටියට පවත්වාගෙන යෑමේදී ඒ ලබා දෙන අධ්‍යාපනය පිළිබඳව අධීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් නොමැතිවීම ගැටලුවක් වෙන නිසා ඉදිරි වසර තුලදී රටේ ඉටු කිරීමට බලාපොරොත්තු වන සියලුම කාරණා පිළිබඳව එකින් එක කියන්න මම යන්නේ නැහැ. මේ අයවැය තුල හොඳ නරක වගේම ඉතාමත් කාලෝචිත තීරණාත්මක තීන්දුව තීරණ රාශියක් සංචාරක ශේත්‍රයේ, කෘෂිකර්ම ශේත්‍රයේ, එවාගේම මගේ විෂය වාරිමාර්ග විෂය යටිදල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් සෞඛ්‍ය ශේත්‍රයේ මේ හැම ශේත්‍රයක් පිළිබඳවම තීන්දුව තීරණ අරගෙන තිබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අද අවධානය යොමු කරන්න පිළිබඳව කියන්න ඕන ඉදිරි වසර තුළදී රටේ ඉටු කිරීමට බලාපොරොත්තු වන සියලුම කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරනවා. වගේම වැදගත්ම කාර්යභාරය වෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන තීරණය. අද වර්තමානයේ අපිට තියෙන ගැටලුව සහ විසඳුම් සෙවිය යුතු කාරණය තමයි ආර්ථිකය ශක්තිමත් කිරීම. ඒ ආර්ථිකය ශක්තිමත් කිරීම එක පාරට අද කරලා හෙට උදේ වෙනකොට ශක්තිමත් වෙන්නේ නැහැ. අපි ගන්න තීන්දුව තීරණ, ඒ තීරණ පසුවිපරම් කරමින් ක්‍රියාත්මක කරන ආකාරය, ඒව ක්‍රියාත්මක කිරීමේදී අපි අවංක සද්භාවයෙන් ලබා දෙන්නා වූ දායකත්වය රජයක් හැදියට ඉතාමත්ම වටිනවා. ඒ අනුව තමයි මේ දැති රෝදයේ ඉදිරියට කරකවන්න රජයක් හැදියට අපිට පුළුවන් වෙන්නේ. ඒ ගන්න තීරණ අතරේ නීති ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන් කළ යුතුම කාරණයක්. යල් පැන ගියපු නීති රීති නිසා රටේ ආයෝජනයන් සංවර්ධනයන් එවගේම ව්‍යාපාර අඩපණ වෙන වෙලාවල් විනාශ වෙන වෙලාවල් අනන්තයි, අප්‍රමාණයි අපි දැකලා තියෙනවා. පවතින නීති කාලෝචිත නොවන නිසා තමයි මේ කාරණය විශේෂයෙන්ම පෞද්ගලික ආයෝජකයන් අපහසුතාවයට පත් වෙන අවස්ථාවන් අපි අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා. මේවා නවීකරණය විය යුතුයි. ඒ වගේම කෘෂි ආර්ථිකයක් අපේ රටේ 70%කට වඩා කෘෂිකාර්මාන්තයෙන් ආදායම ලබන ජනතාවක් ඉන්නේ. මේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අලුතෙන් ඉඩම් නීති හඳුන්වා දෙන්න යෝජනා වෙලා තිනවා. ඉතාමත් හොඳ යෝජනාවක්. ඒ වගේම තමයි පාලන පිළිබඳව ප්‍රතිසංස්කරණයක්, පරිපාලනය පිළිබඳව තියෙන දුර්වලතා ප්‍රතිසංස්කරණය කරන්න, ඒ වගේම ආර්ථික පාලනය පිළිබඳව ක්‍රමවේදයන් සකස් කරන්න, මූල්‍ය පාලන දුර්වලතා ගැන කටයුතු කරන්න කතා කරන්නේ මේ සඳහා අවශ්‍ය වෙනවා. ණය අරමුදල් මතම යැපුණු ආර්ථික සංවර්ධනයක් සඳහා නව වර්ධන ආකෘතියක් යෝජනා වෙනවා. මෙවැනි මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ක්‍රියාමාර්ග තුලින් ආර්ථිකයේ ගොඩනගාගෙන ජනතාවට බලාපොරොත්තු වෙන සහනය ලබා දීමට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද වෙනකොට රටේ ජනතාව සියලුම දෙනා ඉතාමත් අපහසු තත්වයක ජීවත් වෙන්නේ. අපි ඒක දන්නවා. රටේ ආදායම් සෙවීම පණවන ලද අධික බදු මතින්ම ගොඩ දාන්න බැරි බවත් අපි කවුරුත් තේරුම් ගත යුතු කාරණයක්. මේ බදු අය කර ගැනීමේදී සෑම ප්‍රජාජන පුද්ගලයෙක් තුළම දැඩි වේදනාවක් ඇති වෙනවා. ඒ ගන්න මුදලින් පළදායි ආයෝජනයක් කරලා ඒ හරහා අයකරුවන් වෙත සාර්ථක ප්‍රතිඵල පෙන්වලා දෙන්න පුළුවන් නම් රටේ ජනතාව සෑහීමකටපත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. කෙනෙක්ගෙන් ගන්නකොට ඒ ගන්න කාරණේ පිළිබඳව අවබෝධය කරලා ආයෝජනය කරලා සාර්ථක ප්‍රතිඵල පෙන්වුවොත් තමයි අපිට ඒක කරන්න පුළුවන්. ජනතාව යමක් දෙන්නේ ඒ හරහා විශාල ප්‍රතිලාභ රාශියක් ලබා ගැනීමේ අරමුණු කරගෙන. ලෝකයේ සෑම රටක්ම තම දියුණුව කරා යන්නේ අයවැය හරහා සංවර්ධන ඉලක්කයන් ජය ගැනීම තුලින්. පටු අරමුණු උදෙසා කුඩා කුඩා කණ්ඩායම් මොන සංවර්ධන කටයුත්ත කරන්න ආරම්භ කරත් විරුද්ධ වෙන. සමහර අවස්ථාවල මේ විරෝධතා මහා විශාල ඛේදනකයන් බවට පත් වුණු අවස්ථාවන් අපි ඉතිහාසයේ දැකලා තියෙනවා. මහවැලි ව්‍යාපෘතිය, නොරොච්චෝලේ හම්බන්තොට වරාය අධිවේගී මාර්ග, උමාවේ ව්‍යාපෘතිය වගේ යෝජනා ආරම්භයේදී ජනතාවට දැඩි විරෝධතාවයක් ඇති වුණා. ඇතෙම ආත්මార్థකාමී දේශපාලන ന്യാයපත්‍ර වලට වැඩ කරන අය ජනතාව නිර්පරාදී උසිගන්න. නමුත් අද වන විට ඒ ව්‍යාපෘති වල සාර්ථකත්වය මතෙහි ප්‍රතිපාල ඉතා සරුතින් අපේ ජනතාව භුක්ති විඳිනවා. හොඳ වැඩක් කරන්න පටන් ගන්නකොට ඉතා අපහසුයි. නමුත් ඒ දේ මැනවින් ඉටු කිරීම අපේ වගකීම. ඒ වගකීම මැනවින් ඉටු කරන්න තමයි බහුතරයක් ජනතාව අපිට අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ. 2019 ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් රටේ ජනතාව ලබා දුන්න ජනවරම තමයි තවම මේ ඉදිරියට යන්නේ. වගකීම ඉටු කරන්න වගකීම පැවරුණු සියලු දෙනා ජනතාව තැබූ ඒ විශ්වාසය අවබෝධ කරගෙන මේ අයවැය හරහා බලාපොරොත්තු වෙන සාර්ථකත්වයට වැඩ කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ හරහා යන ගමනේදී අපි අවංකව සද්භාවයෙන් යුතුව සහයෝගය ලබා දෙන්න අපි බාපි කටයුතු කරනවා කියන පණිවිඩයත් ලබා දෙමින් ඔබට ස්තුතිවන්ත වෙමි. මන් හිටනවා. බොහොම ස්තුතියි.
පොමිසේකරුව මහත්තුමනි, මීළඟට ගරු වෛද්‍ය උපුල් ගලප්පති මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මුලාසාරණ මන්ත්‍රීතුමනි. අද පහුගිය 13 වෙනිදා ඉදිරිපත් කරපු 48 නිදහසෙන් පස්සේ 78 වන අයවැයේ විවාදයේදී කතා කරන්න වීම සතුටු වෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ කතා කරන්න කලින්ම මම හිතන්නේ රෝහණ දිසානායක මැතිතුමා අපේ රාජ්‍ය මැතිතුමා කියපු කතාවක් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. 2022 විදේශ සංචිත මිලියන 25ට අඩු වුණයි කියලා එතුමා කිව්වා. නමුත් එතකොටත් මම හිතන්නේ මුදල් මැතිතුමාත් ඉන්නවා චයිනා මහජන බැංකුවෙන් දීපු සබ්සිඩිටි එකත් එක්ක ඒක 1.6ක් විතර තිබුණා. අද වෙනකොට 3.5 බිලියන වැඩි වෙලා තියෙනවා. නමුත් ඒක දෙගුණයකට ප්‍රමාණයක් තමයි වැඩි වෙලා තියෙන්නේ. එතුමා කිව්වේ 25 ඉඳලා බිලියන 2.5ට වැඩි වුණායි කියලා. නමුත් ඒකේ නිවැරදි වෙන්න ඕනේ 1.6 ඉඳලා 3.5ට තමයි වැඩි වුණේ. ඒකත් අපි බිලියන 5කට ආසන්න ප්‍රමාණයක් ණය ගෙවන්නේ නැතුව 2023 පස්සේ අපි ණය ගෙවන්නේ ගෙවීමෙන් පැහැරාරලා තියෙනවා. ඒක නිසා තමයි මේ තරමට ඉතුරුනේ කියලා කියන්න ඕනේ. ඒ වගේම මම ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා කිව්වා මේ රටේ ලාභ ලබන ආයතන විකුණන්න දෙන්නේ නැහැ කියලා. මේක මම සාධනීය ලෙස ගන්නවා. මම හිතන්නේ එතුමා ඒකත් මම දැන ආණ්ඩුව තුළ හිටියත් ක්‍රියාවෙන් ඔප්පු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දන්නවා 2023 වර්ෂයේ වෙනුවෙන් ඉදිරිපත් කළපු අයවැය ගරු ජනාධිපතිතුමා 2022 වර්ෂයේදී මම ඒ අයවැය විවාදයේදී කතා කරපු ප්‍රකාශය සම්බන්ධව සෙන්සාර් ගත වෙච්ච ප්‍රකාශය සම්බන්ධව මතක් කරන ගමන් මේ කතාව පටන් ගන්න. එදා මම කිව්වා මේ අයවැය සිහින ලෝකයක ජීවත් වෙච්ච පුජ්‍යලෙක් ලියපු අයවැයක් ජනාධිපතිතුමා විසින් කියෙව්වා කියලා. එදා මම කිව්වේ තෛරෝක විජේපාත්‍ර දූම ආග්‍රහණය කරලා පාවෙන මනසකින් යුක්තව ලියපු පුජ්‍යලෙක් ලියපු අයවැයක් ලියපු පුජ්‍යලෙක්ගේ අයවැයක් තමයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ කියලා. ඒක අද වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. අද දන්නවා වෙරිටේ රිසර්ච් ආයතනයේ සහ නොයෙකුත් ආයතන විසින් කරපු රිසර්ච් මගින් ඔප්පු වෙලා තියෙනවා අයවැය යෝජනා 77ක්ම එක්කෝ ක්‍රියාත්මක වෙලා නැහැ, නැත්නම් බාගෙට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ අවුරුදු ඇතුළත ක්‍රියාත්මක නොවෙන ඉඩ තියෙනවායි කියලා. නිසා ඒ ඒක නිසා මම කියන්නේ 2022 ඉදිරිපත් කරපු 2023 වර්ෂයේ වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැය අසමත්. ඒ බව මම හිතන්නේ ආණ්ඩු පක්ෂය විසින් පහුගිය පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා යෝජනා කරන්නත් ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරන්නත් සහ එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙච්ච ගරු නාමල් රාජපක්ෂ මහත්මයා අයවැය කතාවෙන් පස්සේ පහුගිය දා කරපු ප්‍රකාශයෙන් ඔප්පු වෙලා තියෙනවා. මං හිතන්නේ එතුමා කිව්වේ මේ 2022 තිබිච්ච යෝජනාම 2023-24 වෙනුවෙන් හදපු අයවැය යෝජනාවලිත් එහෙමම තියෙනවායි කියලා. ඒ කියන්නේ මහ පොළොවේ යථාර්ථයක් නොවන යෝජනා 2022 අයවැයේ තිබුණා. ඒක තවදුරටත් ඉස්සරහට යෑමක් තමයි මේක වෙලා තියෙන්නේ කියලා එතුමාගේ කතාවක මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. ඒ නිසා අපි කියනවා මම එදා අපි එදා දැක්ක ඒ අයවැයේ තිබිච්ච සිහින ලෝක තුල ජීවත් වෙන ආකාරයේ යෝජනා අද වෙනකොට යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. නමුත් අපි ඒක එදා දැක්කා. එදා එතුමල්ල ඒක දැක්කේ නැහැ. ඒක නිසා එතුමල්ල ඒ අයවැයට පක්ෂව ඡන්දෙ දුන්නා. මම විශ්වාස කරනවා එතුමා මේ අයවැයේදීවත් යම්කිසි සාධනීය තීරණයක් ගනීවි කියලා. ඒ වගේම අපි දන්නවා ජනාධිපතිතුමා කතාවට ඉතාමත්ම දක්ෂයි. එතුමා බෞද්ධාගමේ තියෙන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පිටකවල කාරණා එලි දක්වමින් කතා කරා. අපි හොඳින්ම දැක්කා මොකද ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ එන සමජීවි කතා සංකල්පය ගැන එතුමා කියනවා. ඒකදී කියන්නේ අයවැය වසර 75 තිස්සේ අයවැය සමවගෙන ජීවිකාවක නොකරගෙන නොගත් නිසා අද මේ රට බංගලොත් භාවයට පත් වෙලා තියෙනවා කියලා. අපි ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ අවුරුදු 77න් පහිතන්නේ අවුරුදු 46ක්ම එතුමා නොකඩවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 6 වතාවක් අගමැති ධූරයට පත් වෙලා තියෙනවා. 1 වතාවක් ජනාධිපති ධූරයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අමාත්‍යංශ ගණනාවක එතුමා කටයුතු කරලා තිනවා. ආණ්ඩුවල ප්‍රතිපත්ති ගන්න තැන්වල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තැන්වල එතුමා අවුරුදු 46ක් තිස්සේ ඉඳලා තියෙනවා. නිසා එතුමාට අමතක වෙලා තියෙනවා මේකේ අර සමජීව කතා සංකල්පය එතුමාට කලින් මතක් වුණා නම් මං හිතන්නේ 77 එතුමා පාර්ලිමේන්තුවට එනකොට මේක මතක් වුණා නම් අද මේ රටේ බංකොලොත් භාවයට පත් වෙන්නේ නැහැ කියලා මම කියන්න ඕනේ. ඒ වගේම තමයි 2015-19 එතුමාගේ ආණ්ඩුව කාලේ එතුමා අගමැති කාලේ තමයි මේ රටේ වැඩිම විදේශ ණය ප්‍රමාණයක් ලබා ගත්තේ. ඒකත් එක හේතුවක් මේ බංකොලොත් භාවයට කියලා එතුමාට මතක් කරන්න ඕනේ. ඒ වගේම එතුමා අර තව සූත්‍රයක් ගෙන දක්වමින් මොකද ණයගත යුත්තේ ආයෝජන සඳහා මිස පරිභෝජන සඳහා නොවේ කියලා. අපි දන්න සාමජ්‍ය බල සූත්‍රයේ තමයි එතුමා උදාහරණට ගන්නෙ. හැබැයි අපි දන්නවා මේ රජය මේ අයවැයේදී රුපියල් බිලියන 7350ක් ණය ගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ බිලියන 7350න් 6919ක්ම ණය ගෙවන්න හෝ පොලී ගෙවන්න තමයි ගන්නෙ. නිසා මං හිතන්නේ එතුමා ඒ සූත්‍රයත් මං හිතන්නේ ඒ සූත්‍රයට අනුව වැඩ කරන බවක් අපිට පෙනී යන්නේ නැහැ. ඒ වගේම තමයි ආයෝජන අවස්ථා වැඩි කරන්න ඕනේ කියලා එතුමා කියන මේ සූත්‍රය උදාහරණට ගනිමින්. හැබැයි අද වෙනකොට ආයෝජකයෝ මේ රට දාල යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ලයිට් බිල, ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ඒ වගේම ඒ ආයෝජකයන්ට පහසුකම් සපයන්නේ නැති නිසා මේ රට දාල යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා එතුමාට අපි මතක් කරනවා ඒ ඉන්න ආයෝජක ටිකවත් අඩුම ගාන ආරක්ෂා කරගන්න. නැත්නම් වුණුත් මේ වෙන රටකට ගියොත් එහෙම මේ රටේ ඒ රැකියා කරන ජනතාවටත් මේ රටට එන ආදායමත් අඩු වෙලා නැති වෙලා යනවා. ඒ නිසා තමයි මම හිතන්නේ IMF එකඟතාවයේ මත මේ ආණ්ඩුව එකඟ වෙච්ච IMF යෝජනාවලියට එකහෙලා එකව වෙච්ච කාරණා මත 2023 බදු අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3200ක් වුණත් අද වෙනකොට මම හිතන්නේ එකතු වෙලා තියෙන්නේ මුදල් එමතු වත් ඉන්න නිසා 2500කට ආසන්න ප්‍රමාණයක් බිලියන රුපියල් බිලියන. නමුත් අපි දන්නවා 2024 දී IMF යෝජනාවලිය අනුව ඒකකතාව අනුව 2024 දී මේ ආදායම ඩොලර් බිලියන් රුපියල් බිලියන 3800ක් වෙනවා. හැබැයි ඒකට සඳහා ඉතාමත්ම ඉහළ බදු බරක් මේ රටේ සියලුම ජනතාව මත පටවන්න සිද්ධ වෙනවා. ඒක නිසා තමයි පහුගියදා කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තේ 15% තියෙන වැඩබද්ද 10% දක්වා වැඩි කරන්න. මේ හරහා අපි දන්නවා ජලය, විදුලිය, ඛනිජ තෙල් සහ අත්‍යවශ්‍ය විශාල පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ වගේම මම හිතන්නේ ගරු ජනාධිපතිතුමා කිව්ව ප්‍රකාශයක් මම නිවැරදි කරන්න ඕනේ. එකක් තමයි එතුමා කිව්වා උද්දමනයේ 70%ක් වෙච්ච ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල තිබිච්ච 70%ක් වෙච්ච උද්දමනය 2023 ඔක්තෝබර් වෙනකොට උද්දමනයේ 1.5 දක්වා අඩු වෙලයි කියලා. හැබැයි අපි දන්නවා ඒ වැඩි වෙච්ච මිල භාණ්ඩවල මිල කොයි වෙලාවකවත් අඩු වෙලා නැහැ. මෙතනදී අපි කියන්න ඕනේ ජනාධිපතිතුමාට උද්දමනයේ වැඩිවීමේ වේගය තමයි 1.5 වෙලා තියෙන්නේ. හැබැයි උද්දමනයේ අඩු වෙලා නැහැ 1.5ට. නිසා එතුමා පැහැදිලිව මේ පොතේ තියෙන මම මේ පොත තමයි කියවන්නේ. පොතේ තියෙන කතාවේ කියලා කිව්වා. ඒ නිසා වැඩිවීමේ වේගය 1.5ට අඩු වෙලා. තාමත් උද්දමනයේ වැඩි වෙනවා. ධන ප්‍රමාණය. හැබැයි ඍණ වුණොත් තමයි ඔන්න උද්දමනයේ අඩු වෙන්නේ. ඒ නිසා අපි දන්නවා උද්දමනයේ වැඩි වෙලා තියෙනවා. තවදුරටත් උද්දමනයේ වැඩි වෙනවා මේ 18%ක වැඩබද්ද වැඩි කිරීමේ. ඒ නිසා 2024 ජනවාරි ඉඳලා මීට වැඩිය බඩු මිල ඉහළ යන තත්ත්වයක් තියෙනවා. ලයිට් බිල, ඉන්ධන මිල ඉහළ යනවා. ඒ නිසා අපි දන්නවා රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුපක් අප්‍රේල් මාසේ ඉඳලා වැඩි කරනවා. ඒක හොඳයි, හොඳ යෝජනාවක්. හැබැයි අපි දන්නවා 2024 අප්‍රේල් මාසේ රාජ්‍ය සේවකයන්ට 10,000ක් දෙනකොට ජනවාරි ඉඳලා ඒ 10,000න් 7,000ක් විතර අරගෙන ඉවරයි. උදාහරණයක් විදිහට ලයිට් බිලයි වතුර බිලයි සාමාන්‍ය රුපියල් 10,000ක් වෙන පවුලක ඒක 18%ක් වැඩබද්ද දැම්මට පස්සේ එතන ලොකු ප්‍රමාණයක් එතුමගේ පඩියෙන් ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි ඉන්ධන මිල 10%කින් විතර වැඩි වෙනවා. ඉන්ධන මිල සාමාන්‍යයෙන් අපිට කෝට් එක දුන්නත් වාහනයකට ගහගන්න ගිය අවුරුද්දේ මේ කන්චරිජෝසකන මෙතුමා සතියකට දුන්නා ලීටර 20ක්. අඩුම ගානේ අපි කියමු ලීටර 50ක් කියලා. ලීටර 50ක් වාහනයක් තියෙන පුද්ගලෙක් පාවිච්චි කරොත් පවුලක්, ඒත් මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් 10%ක ප්‍රමාණයක් ඒ යන වියදමට වැඩිය බදු ගෙවන්න වෙනවා. ඒ වගේම උපයන විට බද්ද මේ 10,000 දීලා දුන්නට මේක ලක්ෂයට වැඩි පුද්ගලයෙකුට මේ 10,000 දුන්නොත් ඒකનું 10%ක් කපනවා. ලක්ෂ 2කට වැඩි පුද්ගලයෙකුට දුන්නා 12%ක් කපනවා. නිසා ඒ බදු බරත් එනවා ඒ මිනිස්සයාට. ඒ වගේම තමයි බැඳ වනදරු බද්ද ඒකත් 2%කින් වැඩි කළා. මේකත් රාජ්‍ය සේවකයාගේ පඩිපතෙන් තමයි කැපෙන්නේ. ඒ නිසා අපි දන්නවා මේ අප්‍රේල් මාසෙ ඉඳලා වැඩි කරන 10,000න් දෙන 10,000නුත් විශාල ප්‍රමාණයක් මුදලක් ආණ්ඩුව විසින් ඒ පඩිපතෙන් කපා ගන්නවා. ඒක නිසා අපි දන්නවා රාජ්‍ය සේවකයා ඒ තත්ත්වෙන් අමාරු වැටෙනකොට අනිත් පැත්තෙන් ජනතාව අද වෙනකොටම අපි දන්නවා ජනතාව 100%කින් දුප්පතුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා ඉවරයි. ලක්ෂ 13ක් වෙච්ච පවුල් ලක්ෂ 13 වෙච්ච එක දැන් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයකින් පවුල් ප්‍රමාණය දුප්පතුන් මට්ටමට පත් වෙලා ඉවරයි. හැබැයි මේ මිනිස්සුන්ටත් මේ ලයිට් බිල, වතුර බිල, ඉන්ධන ගාස්තු මේ සියල්ලටම මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම බලාපොරොත්තු වෙනවා. මේ හරහා ඔවුන්ගේ උද්දමනය ඉහළ යනවා.
ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ඔව් බොහොම සුදුයි. ඒ වගේම අපි දන්නවා නව බදු නිසා මේ රටේ මම විශ්වාස කරනවා මුදල් ඇමතුමත් ඉන්න නිසා රාජ්‍ය මුදල් ඇමතුමා සෞඛ්‍ය ශේත්‍රයට සහ අධ්‍යාපන ශේත්‍රයට මේ වැඩබද්ද මම හිතන්නේ ඇතුළත් කරන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. නමුත් එහෙමත් කරන්න බැරි නෑ. මොකද හේතුව ලබන අවුරුද්දේ බිලියන 3800ක බදු ආදායමක් ගන්න ඕන නිසා. අද මේ අවුරුද්දේ 3200යි 2500 එකතු වෙලා තියෙන්නේ. ලබන අවුරුද්දේ 3800ක් ගන්න නම් ඒවටත් බදු ආදාය බදු ගහයිද කියලා අපිට සැකයක් තියෙනවා. මම හිතන්නේ එතුමත් මහත අනුරාධපුරයේ ජීවත් වෙන මිනිස්සෙක් විදියට අපි විශ්වාස කරනවා ඒ ගැන සානුකම්පිතව සලකා බලයි කියලා. අඩුම ගාන සෞඛ්‍යට සහ අධ්‍යාපනයටවත් මේ වැඩබද්ද එකතු නොකරයි කියලා. ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය ශේත්‍රයේට අපි ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැයේ යම් සාධනීය ලක්ෂණ තියෙනවා. අපි එතුමාත් එක්ක සාකච්ඡා කරලා අපි ඉල්ලපු දෙයක් තියෙනවා මේ එකක් තමයි සෞඛ්‍යයේ මේ කඩාවැටීම පත් වුණා ඒ වගේම විශ්වාස භංග ගෙනාවා විශ්වාස භංග වලට පක්ෂව ආණ්ඩු පක්ෂය ඡන්දේ දුන්නා අපි කිව්වා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල දූෂණ වංචා හොරකම් සිද්ධ වෙනවා කියලා ඒක අද උසාවියේදී පවා ඔප්පු වෙලා තියෙනවා ඒක ජනාධිපතිතුමා මාසයක් ගිහිල්ලා හරි දැනුවත් වෙලා එතුමා සෞඛ්‍ය මැතිතුමාව ඉවත් කළා රමේෂ් පතර මැතිතුමාව පත්කිරීම සම්බන්ධව අවංකව සතුරු වෙනවා ඒ නිසා අපි එතුමා සෞඛ්‍ය ශේෂ්ත්‍රය පිළිබඳව ගත්තේ සාධනීය පියවර ගැනම අපි සතුරු වෙනවා ඒ වගේම තමයි වෛද්‍ය නිලධාරි සඳහා උසස් වීම ක්‍රමවේදයක් හදන්න ඒ ගත්ත අඩිතාලමට මේක ඉෂ්ට වේද කියලා දන්නේ නැහැ නමුත් ගත්ත ඒ ෆවුන්ඩේෂන් එකට අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තමයි පශ්චාත් උපාධි අවස්ථා එතුමා කිව්වා ගිය 2022 දී 2023 වෙනුවෙන් කරපු අයවැයේදී පශ්චාත් උපාධි අවස්ථා ලබා දෙන්න රුහුණ විශ්වවිද්‍යාලයට සහ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට අද වෙනකන් ඒක ක්‍රියාත්මක වෙලා නොතිබියේදී එතුමා මම හිතන්නේ තවදුරටත් රජරට සහ සීජාදනපුර විශ්වවිද්‍යාලවලට ඒ උපාධි අවස්ථා ලබා දෙන තීරණය කළ තියෙනවා මම හිතන්නේ ඒක අපේ කලින් යෝජනාවල ඉදිරිපත් කරපු ඉටු කරලා ඒ තත්ත්වෙටපත් ඒ අනිත් විශ්වවිද්‍යාලවලට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා ඒක නිසායි මම කිව්වේ මේ අයවැය අර කිව්වා ආකාරයේ විශ්වාස කරන්න බැරි මේ අයවැයත් යෝජනා 85කින් යුක්තයි ඒ යෝජනා 85න් කීයක් ඉෂ්ට වේද කියලා අපි ලබන අවුරුද්දේ තමයි බලන්න වෙන්නේ ඒ වගේම එතුමා කරපු අධ්‍යාපන වෙනුවෙන් කරපු ධනාත්මක වෙනස් කිරීම් සම්බන්ධව ඇත්තටම අපි ශෂින් රාජපක්ෂ මහත්මයා කිව්වා වගේ විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීමේ ආයතන පිහිටවීම නියාමනය කිරීම සහ ඒ ප්‍රමිතිය රැකීම පිළිබඳවත් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අයවැය 2022 23 වෙනුවෙන් ඉදිරිපත් කරපු එතුමා ඉදිරිපත් කරපු අයවැයේ අර අසමත්භාවය නැති කරගෙන මේකේ තියෙන සාධනීය දේවල් යෝජනා 85න් බහුතරය මේ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු ඇතුව මම හිතන්නේ මේ රටේ ජනතාවට තවදුරටත් බදු බර වැඩි කරමින් පීඩාවට පත් නොකරයි කියලා බලාපොරොත්තු මත ඒ සඳහා ආණ්ඩුවට යම් යම් තීරණ ගන්න බදු බර වැඩි කරනකොට ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට තීරණ ගන්න හැකියාවත් ඒ වගේම තමයි මේ රටේ ලාභ ලබන ආයතන විකුණනකොට ඒ සඳහා තීරණ ගන්න හැකියාවත් ආණ්ඩුව පක්ෂයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම වචන සම්පන්නව කරන බොහොමත්ම ස්තුතියි.
සුදි ගරු මන්ත්‍රීපනි මීළඟට ගරු මේජර් සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
තව ස්තුති උනසාන්රුඩ මන්ත්‍රීතුමනි මම හිතන්නේ බොහෝ අභියෝගාත්මක අවස්ථාවක අපිට තියෙන ගැටලු ගොඩක් තියෙන වෙලාවක ආර්ථික වශයෙන් අපි වැටිලා ඉන්න වෙලාවක මේ අයවැය ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළා. මේ අයවැය ඉදිරිපත් කරනකොට අපි දැක්ක දෙයක් තමයි මම අහපු කතා බොහෝමයක් කතාවල නැත්නම් විපක්ෂයේ බොහෝමයක් කතාවල කියවනවා යම්කිසි සාධනීය මට්ටමක් තියෙන අයවැයක් කියලා. ඒකත් ලොකු දෙයක් මම හිතන්නේ. සාධනීය මට්ටමක් තියෙන අයවැයක් යම්කිසි මට්ටමක තියෙන අයවැයක් කියන එක විපක්ෂයෙන් අහන්න ලැබීමත් ලොකු දෙයක්. ගරු මූලසනාරුර මන්ත්‍රීතුමනි. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන මේ වගේ අයවැයක්. මොකද හේතුව මේ වගේ තත්ත්වයක ආර්ථිකය වැටිලා විදේශ මුදල් අඩු කාලෙක අපේ රට අවුරුද්දකට වගේ කලින් තිබුණ තත්ත්වයක් එක්ක පෙට්‍රල් පොලින් ගෑස් පොලින් මිනිසුන්ට ලයිට් නැතුව ජලය නැතුව විශාල දුක් විඳපු කාලයක් තිබ්බා. බිඳුවට ආර්ථිකය වැටිච්ච කාලයක් රට බංකලොත් වුණා කියලා ප්‍රකාශ කරපු කාලයක් තිබ්බා. මේ වගේ කාලයකින් මේ වගේ කෙටි කාලයක් තුළ එහෙම නැත්නම් වසරකින් වගේ මේ වගේ අයවැයක් අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒක නිසා තමයි මං හිතන්නේ විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු සාධනීය යම්කිසි මට්ටමක තියෙන අයවැයක් කියලා හරි කියන්න පෙළඹිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔවුන් කියන්නේ කොළඹ ප්‍රදේශයේ අල ගෙවල් නිවැසියන්ට ඒ හිමිකම් ලබා දෙනවා කිව්වම ඒ ඡන්ද බලාපොරොත්තුෙන් ඔවුනුත් යම්කිසි මට්ටමකට ඒ ගැන කතා කරනවා ඇති. මොකද ලොකු ප්‍රශ්නයක් ඒගොල්ලන්ට. ඒ වගේම මේ අයවැය දීලා තියෙන යම්කිසි සහන වලට ප්‍රශ්නයක්. ප්‍රජා සේවකයන්ට රුපියල් 10000 වැඩි කරපු එක ප්‍රශ්නයක් විපක්ෂයට. අපි දකින හැමදාම මොකක් හරි දෙයක් අපි යෝජනාවක් කරලා යෝජනාවක් කරන්න සැරසෙනකොට ඊට සතියකට දෙකකට කලින් ගියව් දියව් කියලා කණ්ඩායමක් පාට බහිනවා. ඒක තමයි සාමාන්‍ය ප්‍රැක්ටිස් එක මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රැක්ටිස් එක ඒක. අපි දකිනවා ඒක මුලින් නම් 2009 ඉඳන් පළාත් සභාවේ හිටියේ. ඒදිත් දැක්ක එක අපි රැකියා ලබා දෙන්න උපාධිධාරීන් රැකියා ලබා දෙන්න හෝ මොකක් හරි ක්‍රමයකට ලෑස්ති වෙනකොට ඊට සතියකට දෙකකට කලින් ගැලරියට කණ්ඩායමක් ගේනවා. ගෙනල්ලා කියනවා මේක දීපියව් කියලා ලොකු කතාවක් කරනවා. අපි මේ දෙන්න සූදානම් වෙනකොට ඒ වගේම දෙයක් තමයි මේ මේ සැරෙත් අපි දැක්කේ. ඉතින් මේ නිසා මෙච්චර අමාරු කාලයක මේ වගේ අයවැයක් ලබා දීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාටත් ඒ සඳහා සම්බන්ධ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා. ඒ වගේම බණ්ඩාරවැල විශේෂයෙන්ම එළවලු තොගවැලඳ පොලිස ඉදිකිරීම සඳහා මිලියන 250ක් ලබා දුන්නා. මම විශේෂ ස්තුතියක් කරනවා මගේ ඉල්ලීමට. මම එතුමාගෙන් ඉල්ලුවා බණ්ඩාරල තොගවැලඳ පොල සෑදීම සඳහා මුදල් වෙන් කරන්න කියලා. මොකද කිලෝ 105ක් අටක ඉතර ප්‍රමාණයක් දවසට එළවලු කිලෝ 105ක් අටක ඉතර ප්‍රමාණයක් වෙළඳුන්ගේ වෙළඳාම් කරගන්න ස්ථානයක් බවට පත් වෙලා. මේක තියෙන පාරක් පාර දිගේ තියෙන මේ වෙළඳ පොල මුළු ලංකාවටම එළවලු බෙදෙනවා. පාර දිගේ තමයි මේ පොඩි කඩවල් ටිකක් ගහගෙන පාරේ තියාගෙන තමයි මේ එළවලු ටික විකිණෙන්නේ. මාර්ගය අවිර වෙලා හැම වෙලාවකම එතන රෝහල තියෙනවා. බණ්ඩාරවල රෝහල තියෙනවා. රෝහලට යන්න විදියන්නේ රෝහලේ ඇම්බියුලන්ස් එකක් එන්න විදියන්නේ හැම දෙයක්ම බ්ලොක් වෙලා ඒ උදේ ඉඳන් හවස් වෙනකම්. අපි මේක සැලසුම් කරනකොට අපේ ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමා තමයි රාජ්‍ය අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යතුමා. ඒ සැලසුමට මූලික වුණේ ඔබතුමා. දැන් අපි සැලසුම් කරා. නමුත් අවාසනාවකට කොවිඩ් වසංගතය ඇවිල්ලා අපිට මුදල් නැති වුණා. අපිට කරගන්න දෙයක් නැති වුණා. ඒකෙන් තමයි අපිට මේ සැලසුම ක්‍රියාත්මක කරගන්න බැරි වුණේ. හැබැයි මේ වෙලාවේ අපිට මිලියන 250ක් දීලා අපිට ස්ටාර්ට් කරන්න කියන එක මේක පටන් ගන්න වැඩ පටන් ගන්න කියන එක ගරු ජනාධිපතිතුමා දැනුවත් කරා. අපිට මේ වෙළඳපොළ එහෙම නැත්නම් මේ ආර්ථික මධ්‍යස්ථාන ඉදි කරාට පස්සේ එළවලු තවත් අඩුමිලකින් ලබා දෙන්න පුළුවන්කම හම්බෙනවා. මොකද විශාල ප්‍රමාණයක් මේ එළවලු විනාශයට පත් වෙන හවසට ටොන් ගාණක් අපි අයින් කරනවා. බණ්ඩාරවැල මහනගර සභාවෙන් ඇහුවොත් කියයි කොච්චර ප්‍රමාණයක් එළවලු විසිවෙනවද කියලා. සිස්ටම් එකක් නැහැ. ඒක නිසා එළවලු ගොවීන් ගෙනල්ලා දෙන බඩු ඒ එළවලු ටික උන්ගේ නිෂ්පාදන ටික නිසියාකාරයෙන් වෙළඳපොළට යවා ගැනීමේ ක්‍රමවේදයක් නැතිකම නිසා තමයි මේ තත්ත්වයට පත් වෙන්නේ. ඒක නිසා අපිට ඒ අවස්ථාවේ ඒ ලබා දුන්න ඒත් සමග අපිට ඒ මුදලත් සමග අපිට පටන් ගන්න පුළුවන්. අපි දැන් මේ වෙනකොට ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ පළාතේ ගොවීන් මල් නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නෝ. ඒ වගේම පළතුරු නිෂ්පාදන ගොවීන් ඉන්නෝ. මේ හැමෝටම ලොකු අස්වැසිල්ලක් මේක. එළවලු පමණක් නොවේ. ඉතින් මේ ගත තියෙන්නේ ඉතාම හොඳයි. විශේෂයෙන්ම මේ වෙනකොට අපි ඔන්ලයින් ක්‍රමයටත් දැන් එළවලු ඕඩර්ස් අරගෙන එවන්න මේ අනිකුත් ප්‍රදේශවලට එවන්න මේ වෙනකොට කොළඹ ප්‍රදේශවලට අනිකුත් ප්‍රදේශවලට එවන්න දැන් ඒව කටයුතු කරනවා. ඒකටත් ඉතාම හොඳ තත්ත්වයක් උදා වෙයි. මොකද අපිට පුළුවන් ඒ මිල තීරණය කරන්න නැත්නම් අතරමැදියා තමයි මේ මිල තීරණය කළා විශාල මුදලකට. එහෙම නැත්නම් මේ කොළඹ ප්‍රදේශ අනිකුත් ප්‍රදේශවලට එළවලු ටික යනකොට ඒ රුපියල් 100 නම් කොළඹ ප්‍රදේශයෙන් රුපියල් 400ක් විතර තත්ත්වයට පත් වෙනවා. ඒවා සියල්ලම සමනය කළා හොඳ සාධාරණ මිලකට එළවලු ලබා දෙන්න හැකියාවක් ලැබෙයි. ඒක විශේෂයි. ඒ වගේම මේ අපි දැන් ආපු කතාවලදී අපි දැක්කේ රජයේ සේවකයන්ට රුපියල් 10000 දුන්න එකටත් නොයෙකුත් දේවල් කියනවා. ලබන මාසේ එහෙම ලබන අවුරුද්දේ අප්‍රේල් වල තමයි මේ මුදල් දෙන්නේ. මේකට නොයෙකුත් දේවල් කියනවත් දැක්කා. ඇයි මෙහෙම කියන්නේ? මේ රට තිබ්බ තත්ත්වයත් එක්ක ඇයි මෙහෙම දේවල් කියන්නේ? මේක හරි අපරාධයක්. අපේ මේ රටේ තියෙන දේවල් අපි මේ කතා කරන දේවල් සියල්ලම විදේශ රටවල් වලට යනවා. විදේශ රටවල් වල ඉන්න අය වෙනත් විදියකට අරගෙන තියෙන්නේ. අපේ රට අන්තිම නරක අන්තිම පහළ තත්ත්වයක තියෙන රටක් විදියට තමයි සලකලා තියෙන්නේ. ඇයි මෙහෙම කරන්නේ? අපේ රටේම අය අපේ රටට රටේ දේවල් නොයෙකුත් විදියට අර්ථකථනය කරලා එළියට දෙන එක තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මෙහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මුදල් වර්ෂය ඉවර වෙන මාර්තු 31 වෙනකොට ඒ මාර්තු 31 ඉවර වුණාට පස්සේ අප්‍රේල් මාසේ වැටුපට සල්ලි මුදල් ටික එකතු කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. වෙන කොහමද මුදල් දෙන්නේ? අපේ රටේ මුදල් නැතුව කොහමද දෙන්නේ? අපේ ආර්ථික බිමයටලා තියෙන වෙලාවක මේ විදිහට එකතු කරලා දෙන එක කොච්චර දෙයක්ද? කවුරුත් හිතුවේ නැත්තේ ඒකයි. ඒක නිසා මේක ගැන වැරදි දකින්න නෙමෙයි ඕනේ. ඔක්කොම එකතු වෙලා අපිට උදව් කරන්න මේ වෙලාවේ රජයට, ජනත්වයට උදව් කරන්න මේ වෙලාවේ ඔක්කොම එකතු වෙලා. යම් කිසි වැරදි තියෙනවා නම් අපිත් ඒක පෙන්වලා දෙනවා. අපි මේ ආණ්ඩු පක්ෂයේ හිටියා කියලා අපි පෙන්වලා දෙනවා මෙන්න මේ දේවල් වැරදි. මේ දේවල් අඩුපාඩු තියෙනවා. මේවා ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක ජනත්වයට අපි කතා කරන හැම වෙලාවෙම. ඒක නිසා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. බොඩක් අඩුපාඩු තියෙනවා. පණක් ටික කොච්චර සංශෝධනය කරනවද මේ වෙනකොට? අවුරුදු 100කට විතර පැරණි පණතුත් තියෙනවා. මේ වෙනකොට දැන් ඒවා පණක් ටික හදාගෙන යම් කිසි ක්‍රමවේදයකට මේ ට්‍රැක් එකකට ගන්න උත්සාහයක් ගන්නවා අපි. අමාරුවෙන් උත්සාහයක් ගන්නවා. මේ රට තිබුණු තත්ත්වය කොවිඩ් එක, ත්‍රස්තවාදය, මේ රටේ විනාශ වීම, සුනාමි, කොච්චර දේවල් තිබ්බද මේ රට. හැබැයි මේවා ඔක්කොම එක තමයි මේ ඉස්සරහට ආවේ. 1977 පස්සේ විවෘත ආර්ථිකය ඇතුණාට පස්සේ අපේ රට සම්පූර්ණ වෙනස් වුණා. ණය වෙන්න ගත්තා. ණය අරගෙන තමයි ජනතාවට සහන දුන්නේ. පෝර සහන ආදරය වේවා, සමෘද්ධිය හොය වේවා, මොකක් හරි සහන දීලා, සහන ලබා දීලා තියෙන ණය අරගෙන අපි ණය විදේශ රටවල වල ණය වෙලා ජනතාවට සහන දීලා. හැබැයි පිටරටවල තියෙන්නේ කොහමද? බදු මුදල් අරගෙන ඒ බදු වලින් තමයි ඒ රටේ සංවර්ධන කටයුතු සියල්ලම සිදුවෙන්නේ දියුණු රටවල් වල. දියුණු රටකට ගිහිල්ලා දැන් අපේ රටේ ගොඩක් දෙනෙක් පිටරටවල් වලට ගියා. විදේශ රටවල් වලට ගියා, දියුණු රටවල් වලට ගියා. දැන් කියනවා අපේ 60% විතර ටැක්ස් ගහනවා, 50% ටැක්ස් ගහනවා අපිට. දැන් කියනවා හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිට එකතු කරගන්න විදියක් නැහැ. හැබැයි මේ සිස්ටම් එකට හදලා තියෙන්නේ. ඒක තමයි සිස්ටම් එක. අපිට අමාරුයි මේ රටේ මේ විදියට කරන්න අමාරුයි. ඇත්ත. හැබැයි අපි තවත් ණය වෙලා. එහෙම නැත්නම් කොහෙන්ද අපි ණය ගන්නෙ දැන්? දැන් තාම අපිට IMF එකේ green light එක ඇවිල්ලා නැහැ. IMF එකේ green light එක ආවොත් තමයි IMF එක ඕකේ වුණාට පස්සේ තමයි අපිට ඒ ආධාර මුදල් ණය මුදල් හම්බෙන්නේ ඉස්සරහට. දැන්ට අපිම තමයි මේක කරගෙන යන්න තියෙන්නේ. අපේම මුදල් එකතු කරගෙන ඉස්සරහට කරගෙන යන්න තියෙන්නේ. එක වෙලාවක මම අහගෙන කියනවා අජිත් පානප්පේන මන්ත්‍රීතුමා කියනවා මේවට මේ අයවැයේ දැන් වැඩ කරන විදිය සොයා බැලිය යුතුයි කියලා. අද දහවල් ගරු අග්‍රාමාත්‍යතුමා අපේ DCC චෙයාර්මන්ස් ලව එහෙම නැත්නම් අපේ දිස්ත්‍රික් සම්බන්ධකන කමිටු සභාපතිවරු සියලු දෙනා කැඳවලා කිව්වා මේ අයවැයේ අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද, අපි පසු විපරම් කරන්න ඕනේ කොහොමද, හැම දෙයක්ම සැලසුම් කළා. මුදල් අමාත්‍යංශයේ මාස 6කට සැරයක් එනවා පාර්ලිමේන්තුවේ වාර්තාවක් එනවා කොහොමද අයවැයේ වැඩ කර අයවැයේ වෙන් වුණ මුදල් වලින් කොහොමද වැඩ කරලා තියෙන්නේ. ඒක පසු විම වාර්තාවක් කියන සියලුම මේ සැලසුම් මොනවාද කරලා තියෙන්නේ කොහොමද එතනට දැන් අපි කොයි තැනද ඉන්නේ කියන එක ඒ වාර්තාවක් එනවා. මං හිතන්නේ ගොඩක් දෙනෙක් කියවන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ එවනවා. ඒක නිසා අපිට තියෙනවා ලොකු වගකීමක්. අපි හැමෝම ජනතාව මහජනතාව නියෝජිතය මහජන නියෝජිතයන්. අපි හැමෝටම තියෙනවා වටිනාක් හරි කතා කරනවා නම් මේකේ වගකීමක්. එහෙම නැතුව මෙතන වාද විවාද කර ගැනීම පමණක් නෙවෙයි. එහෙම නැත්නම් අපි වැරදි විදියට කතා කිරීම පමණක් නෙමෙයි, අපහාස කිරීම පමණක් නෙවෙයි. අපිට ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. මේ රටේ පාර්ලිමේන්තුව මේ තරම් අපකීර්තියට පත් වෙලා තියෙන 225 අපකීර්තියට පත් වෙලා තියෙන්නේ. මන්ත්‍රීවරුන් 225ම අපකීර්තියට පත් වෙලා තියෙන එක නිසා නොයෙකුත් දේවල් නොයෙකුත් විදියට අර්ථකථනය කළා මේ සමාජ මාධ්‍ය අනිකුත් මාධ්‍ය තුලින් එළියට යෑම නිසා. නොයෙකුත් වැරදි විදියට තමයි අර්ථකථන දෙන්නේ. ඒක තමයි අපිට මේ වෙලා තියෙන දේ. විශේෂයෙන්ම මම මතක් කරන මේ වෙලාව අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් මේ අයවැයෙන් මුදල් ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඒකේ වැදගත්ම කොටස තමයි මේ ඉංග්‍රීසි දැනුම වැඩි කරන්න, සාක්ෂරතාවය වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරන. මේක අපිට ලොකු ගැටලුවක්. මේක ලොකු ගැටලුවක් අපේ හැමෝටම. අපේ රටේ විශාල ප්‍රමාණයකට ලොකු ප්‍රශ්නයක්. එයාපෝට් එකට ගිහිල්ලා අපි එළියට යන්න යන කොහේ රටකට යන්න යනකොට කී දෙනෙක් පිටිපස්සෙන් එනවද? අර පොඩි කොල කෑල්ල පුරව ගන්න බැරුව කී දෙනෙක් අපේ ළඟට එනවද? මේක පුරවලා දෙන්න, මේක පුරවලා දෙන්න. මේ පොඩි දේවල් කීපයක් තියෙන්නේ. පාස්පෝර්ට් නම්බර් එක ලියලා, යන රට ලියලා, යන්නේ කොහෙද කියලා ලියලා, ෆ්ලයිට් නම්බර් එක දාන්න විතරයි තියෙන්නේ. ඒක පුරව ගන්න බැරුව කී දෙනෙක් එනවද? ඒක නිසා ගරු මූලසාරණ මන්ත්‍රීතුමනි, මේක ඉතාම වැදගත් දෙයක්. මේක අපි හැමෝටම හැමෝම බලන්නේ පාසලේ පාසල් දරුවන්ව දෙමව්පිය වශයෙන් බලන්නේ ડોක්ටර් කෙනෙක් කරන්න ඉංජිනේර කෙනෙක් කරන්න එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් කරන්න මොකක් හරි වෘත්තිකයක් කරන්න තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හැබැයි කී දිනකටද වෙන්න පුළුවන් ඒ ගැනත් හොයලා බලලා ඒ ගැනත් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා මේ විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ නැති අයට දරුවන්ට කොතනටද යන්න ඕනේ වෘත්තිය පුහුණු මොනවද ලබා දෙන්න ඕනේ අන්න ඒ ටික තියල්ලම එකතු කරලා තියෙනවා ඒකෙන් වැදගත් තමයි වැදගත්කම තමයි දැන් විදේශ රැකියාව විශාල ප්‍රමාණයක් අපිට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට විදේශ රැකියාව සඳහා යනවා දැන් දරුවෙකුට තියෙනවා ටාගට් එකක් අරමුණක් තියෙනවා මෙන්න මේක සම්බන්ධ විය යුතුමයි මම යෝජනාවක් හැටියට කරනවා පළාත් සභාවල මේ කාර්මික විද්‍යාල සෙල්ලයක් ඕපන් කරන්න මේ දරුවන්ව දැනුවත් කරන්න දරුවන් දැනුවත් කරන්න ඔබට පුළුවන් මෙන්න මේ රටට යන්න එහෙම නැත්නම් විදේශ රමිකෙක් විදියට යන්න පුළුවන් මෙන්න මේ දැනුම ලබා ගත්තොත් මෙන්න මේ ක්වොලිෆිකේෂන් තිබ්බොත් කියලා දැනුවත් කරොත් ඔවුන්ට අරමුණක් තියෙනවා නම් අන්න එතනට යනවා. ඒ අරමුණ දෙන්න ඕනේ. මෙන්න මේක යෝජනාවක් හැටියට කරනවා. ඉතින් මං හිතන්නේ අපේ ඉංග්‍රීසි භාෂාවේ සාක්ෂරතාවය නැති වෙන්න ලොකු හේතු ගොඩක් තිබ්බා. ඉස්සර අපේ කාටුන් එක වුණත් අපි දකින කාටුන් වුණත් එහෙම නැත්නම් රූපවාහිනී දකින කාටුන් වුණත් අපි දකින්නේ ඉස්සර ඉංග්‍රීසි වලින් තිබ්බේ. ඒක වෙනස් කළා ඩබ් කළා ආව සිංහලට. මේකත් මේ දරුවෝ හැමෝම කාටුන් එකක් බලනවා. මේ අපේ ඉංග්‍රීසි දැනුම නැති කරන්න එක හේතුවක් නැති වෙන්න එක හේතුවක් මුළු රටේම මේ තත්ත්වය තියෙනවා ඒක නිසා මේ දැනුම වැඩි කරන්න අපි මිලියන් 500ක් විතර වෙන් කළා තියෙනවා මං හිතා හොඳ ක්‍රමවේදයක් අපි ඒක ඇති කරගත්තොත් අපිට පුළුවන් ඒ දේ කරගන්න ඒක විශේෂ දෙයක් ඒ වගේම කී දෙනෙක් නිලධාරීන් ඉන්නවද උසස් වීම් ගන්න බැරුව උසස් වීම් සඳහා එන ඒ විභාගයට ෆේස් කරගන්න බැරුව මූණ දෙන්න බැරුව ඒ ඉංග්‍රීසි දැනුම අධිකම නිසා සමහර ගම්වල ඒ අපේ ප්‍රදේශවල දක්ෂ විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලාවිල දක්ෂයෝ ඉන්නවා. එතනින් එහාට යන්නේ එතනම තමයි. එතනින් උඩට යන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ වෙන්නේ අපිට? මෙන්න මේක හොයලා බලලා තමයි මේ தත්ත්වය එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව දැනුම වැඩි කරන්න, සාක්ෂරතාවය වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ. ඒක නිසා මම මෙතනට තවත් යෝජනාවක් කරනවා. ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල්වල නියාමනයක් සිදු වෙන්නේ නැහැ. ගරු මුලා සනද්‍ර මන්ත්‍රීතුමනි. නියාමනයක් නැහැ. අපේ ප්‍රදේශවල තියෙන ජාත්‍යන්තර පාසල් නියාමනයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යංශයන් කොහෙන්වත් නියාමනයක් නැහැ. උන් සමාගමක් ඉදිරියෙන් ලියාපදිංචි කරලා තමයි කරගෙන යන්නේ. මෙන්න මේකට මොකක් කර නියාමන ක්‍රමවේදයක් එන්න ඕනේ. ප්‍රශ්නයක් ඇති වුණාම පමණක් ඒ දිහා බලන්නේ නැතුව මේ සියලුම දරුවෝ අපේ රටේ දරුවෝ. අපේ දරුවෝ. ඒක නිසා ඒක නියාමනයක් සිදු විය යුතුයි. මේක අපි විශේෂයෙන්ම පෙරපාසල් දරුවගේ ඉඳන්ම මේ දැනුම් වැඩි කිරීමේ කටයුතු සියල්ලම සිදු කළ යුතුයි. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම විශ්වවිද්‍යාල ඒ අධ්‍යාපනයේ නොලබන දරුවන්ට වගේම උසස් අධ්‍යාපනයට යනවන විශ්වවිද්‍යාලයට යනවනම් ඒ දරුවන්ට ලෝන්යක් ගැනීම එහෙම නැත්නම් ණයක් ගැනීම ණය මුදලක් ගැනීම පහසුකම් ලබා දීලා තියෙනවා. පොලිය රහිතව. ඒක විශේෂ දෙයක්. අමනන් දකින්න එක හොඳම දෙයක්. මොකද ගීප දෙනෙක් අපේ විශ්වවිද්‍යාලේ තියෙන දරුවෝ අපි ළඟට එනවා. ගොඩක් දෙනෙක් අපිට ලැප්ටොප් එකක් කරන් දෙන්න. අපිට කම්පියුටර් එකක් කරන් දෙන්න. අපිට ටැබ් එකක් කරන් දෙන්න. මොකද ඒ වුන්ට ඒ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා කරගන්න දෙයක් නැතුව. හැබැයි අපිටත් කරගන්න දෙයක් නැහැ. මොකද්ද අපි කරන්නේ? විශාල ප්‍රමාණයක් අපේ ප්‍රදේශවල දරුවෝ එනවා. අපේ ගෙවල් වලට එනවා. කතා කරනවා. අපිට මේ කරන් දෙන්න. මේක මම ලැප්ටොප් එකක් කරන් දෙන්න. මේ දැන් පොලී රහිත ණයක් දෙනවා නම් ඔවුන්ට පුළුවන් ඒ හරි ක්‍රමවේදයකට හැදුනාට පස්සේ ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා ගන්න. ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්. ගරු මූලසාරණතු මන්ත්‍රීතුමනි. ඉතින් ඒක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මම හිතන්නේ අපි සියලු දෙනාම මේ ස්තුතිවන්ත වෙන ජාතික උසස් අධ්‍යාපන කොමිෂමක් ස්ථාපිත කිරීමට පියවර අරගෙන තියෙනවා. ඒක ඉතාම වැදගත් දෙයක්. මේක වැදගත් දෙයක්. ඒ වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයට පිටුවීමට අවශ්‍ය විධිමත් කටයුතු සම්පාදනය කිරීම මේකත් වැදගත්. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මෙයා සියල්ලම
ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක්
නිසි ක්‍රමවේදයකට හැදිය යුතුයි. ඒක ඇත්ත. අපේ රටෙන් කොච්චර විදේශ මුදල් අපේ රටේ මුදල් කොච්චර පිටරට යනවද? දරුවෝ කී දෙනෙක් විදේශ රටවල ඉගෙන ගන්න යනවද? විදේශ රටවල විශාල ප්‍රමාණයක් ඉගෙන අපේ රටේ තියෙන මුදල් ටික තමයි එළියට යන්නේ. ඒ ගැන ඉතාම වැදගත්. අපි දැන් KDU එක ගැන කතා කරා සමහර වෙලාවට මන් දන්නවා විශේෂයෙන්ම ජනතා විමුක්තිමණ කතා කරා KDU ගැන කොතලාල විශ්වවිද්‍යාල ගැන කිසිම දෙයක් නොදැන බරපතල විදිහට චෝදනා කරා මේ විශ්වවිද්‍යාලය ගැන. හැබැයි ඔවුන්ගේම දරුවෝ දැන් KDU එකේ ඩිග්‍රී කරගෙන එළියට ආවිලා ෆොටෝ එකක් දානවා Facebook එකේ මෙන්න අපි ඩිග්‍රී එකක් ගත්තා මගේ දරුවා ඩිග්‍රී එකක් ගත්තා කියලා ලැජ්ජ නැතුව දානවා. ඉතින් මේවා මේ අනිත් ළමයි ටික පාරට දාලා අනිත් දරුවෝ ටික අහිංසක දරුවෝ ටික යුනිවර්සිටි වල ඉන්න දරුවෝ ටික පාරට දාලා ඔවුන්ගේ දරුවෝ ටික ඒ විශ්වවිද්‍යාලයට යවලා උගන්නලා එළියට ගන්නවා. මේක තමයි අපි දකින්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අර සුරක්ෂා ක්‍රමය නැවත ඇති කරලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් අර අපි දකින්නේ මේවා අවශ්‍ය දේවල් මේ රටේ. ඒ අවශ්‍ය දේවල් මේ තුලින් ක්‍රියාත්මක කරන්න කියලා තියෙනවා. මේක ඉතාම වැදගත්. ඉතින් ඒ වගේම කෘෂිකාර්ම අපි විශේෂයෙන්ම දන්නවා අපි කෘෂිකාර්මික රටක්. අපි හැමෝම මේ දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒක අපි හැමෝම අපි නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න නම් මේක විශේෂයෙන්ම අපිට පුළුවන් ඉන්නේ ඉස්සල්ලාම කෘෂිකර්මාන්තය දියුණු කරන එක. ඒකට අවශ්‍ය භූමිය නිර්වල් කරගන්න ඕන අංකයකටම. ඒකට අවශ්‍ය කටයුතු මේ වෙනකොට සම්පාදනය කරලා තියෙනවා. ඒකත් තාම වැදගත්. ඒ වගේම අපි අර කඳුකර ප්‍රදේශවල පොදු පාසකම් නැංවීමට කටයුතු කරලා කියලා අපිට දැනුවත් කරා. ඒ වගේම ග්‍රාමීය මාර්ග පාලම් නඩත්තු මේක වැදගත් දෙයක්. දැන් මේ වෙනකොට අපේ ප්‍රදේශවල විශාල වශයෙන් අපේ ප්‍රදේශවල පාලම් එහෙම නැත්නම් මාර්ග මේ සියල්ල ගොඩක් විනාශ වෙලා මේ වැසි කාලයත් එක්ක මට පොඩි විනාඩියක කාලයක් දෙන්න වැසි කාලයත් එක්ක විනාශ වෙලා තියෙන්නේ මේ අදගත්ත තීන්දුව මේ අයවැයෙන් ගත තීන්දුවත් එක්ක අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අංශපාඩ වග්ගඩ රෝගීන් සඳහා මේ මුදල් වැඩි කරලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට බදුල රෝල්ට පෙනහළු හෘද පුනර්ජීවනය එක එකක් ලබා දීම පිළිබඳව මම විශේෂයෙන් ස්තුතියක් කරනවා. මොකද හේතුව අපිට මේ පෙනාලු සම්බන්ධව හෝ හෘද පුනර්ජීව එකක මොකක් හරි හෘද සම්බන්ධ ලෙඩකට බේත් ගන්න ඕන නම් අපි නුවරට යන්න ඕනේ. එහෙම නැත්නම් කොළඹට එන්න ඕනේ. අපේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. මේක මේ මේක මේ 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 අංශය ලැබුණොත් අපිට මේ ගොඩක් අපිට අසසිල්ලක් වෙනවා අපේ ප්‍රදේශයේ ජනතාවට. මේ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඒම නිසා අපි දන්නවා මේ වෙනකොට විශේෂයෙන් වෛරී දේශපාලනයක් කරන්න එපා කියලා ඉල්ලන්නේ. අපි මේ දැක්කේ රාජපක්ෂවරුන්ට මඩ ගහන එක තමයි මේ සමහර වෙලාවට දකින්නේ. ඕද ඕද මඩේ දදා ඒකම තමයි බයින්නේ. අපි දකිනවා ඒ කාලේ කරපු දේවල්. අපි දැක්කා ඒ කාලේ කරපු දේවල්. මේවා මතක නැද්ද? අපි අවියායුධ අපේ යුද්ධ කාලේ ඇත්තටම අවියායුධ ලබා දුන්නනේ මේ අපේ විපක්ෂ නායකතුමාගේ තාත්තා. අවියායුධ ලබා දුන්නා LTT එකට සස්තවාදීන්ට අපිට ගහන්න කියලා. එහෙම කාලයක් දැක්ක අපි. අපේම සල්ලි වලින් අපේ බදු මුදල් අපේ රටේ මිනිසුන්ගේ බදු මුදල් වලින් වෙපන් ගෙනල්ලා අපි ගෙනල්ලා ඒව දෙනවා LTT එකට. එහෙම කාලෙකුත් දැක්කා. එහෙම කාලවල තිබ්බා. ඉතින් ඒක නිසා මේවා නෙමේ සිදුව යුත්තේ. මේ රට අපි ඔක්කොම එකතු වෙලා තමයි මේක ගොඩනගන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා ගොඩනගන්න ඕනේ විපක්ෂයේ වැරදි පෙන්නන්න. ඒකත් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හැමෝම එකතු වෙලා මේ ගමන අපේ රට ස්ථාවර කරගන්න, එහෙම නැත්නම් ආර්ථිකය ශක්තිමත් කරන්න, දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරමින් අපි ඉස්සරහට ගියොත් අපිට මේ රටේ දේශපාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලනය කරන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි කරමන්තුමනි.